තවත් සතියක් ගෙවිලා ගියා. ඊළඟ සතිය වෙනකොට, ඒ කියන්නේ අද දවස වෙනකොට, සඳුදා වෙනකොට, පසුගිය සතිය පුරාම ශ්‍රී ලංකාවේ වාර්තා වුණු උණුසුම් දේශපාලනික වාතාවරණය මොනවාද? අපි එහෙමනම් එකින් එක විමසා බැලීම ආරම්භ කරමු. සතිය ශ්‍රී ලංකේ පුවත් විමසුම තුලින් ශ්‍රී ලංකාවේ සිට මේ කාර්තාවයට සුපුරුදු ලෙසින් දැන් සූදානම් සිටිනවා මාධවේදී මනෝජ් උඩතයාවල. මනෝජ්, සුබෝදෑසනක්, ආයුබෝවන්.
සුබෝදෑසනක්, ආයුබෝවන් දිලුක්ෂි.
ඔව්, ඇත්තටම තවත් දින 18ක වගේ කාලයක් තමයි ශ්‍රී ලංකාවේ පුංචි ඡන්දය පවත්වන්නට නියමිත වෙලා තියෙන්නේ. පළාත් පාලන ඡන්දය සම්බන්ධව තියෙන වාතාවරණය උණුසුම් වෙමින් යන කාලවකවානුවක අපි ඒ සම්බන්ධව වන අලුත්ම තතුවිත් විමසමින් අද දවසේදී කතාව ආරම්භ කරමු. පළාත් පාලන ඡන්දය සම්බන්ධව අපිට පසුගිය සති කිහිපය තුළදීම කතා බහ කරද්දී මතුවුණු ප්‍රධාන ගැටලුවක් තමයි මේ ඇතැම් පළාත් පාලන ආයතන සම්බන්ධව ඉදිරිපත් කරපු නාම යෝජනා ප්‍රතික්ෂේප වීම හා සම්බන්ධව වන කාරණාව. විවිධ පාර්ශ්ව හඬ නගුන් ලැබුවා මෙහිදී මේ සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා කියලා. දැන් මේ වෙනකොට ඒ සම්බන්ධව යම් කිසිව තොරතුරක් වාර්තා වෙනවද මනෝජ්?
ඔව්, දැන් අපි මුලින්ම සඳහන් කළා පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා සැදීමේදී එක් එක් දේශපාලන පක්ෂ ඉදිරිපත් කළ නාම යෝජනා ලයිස් කීපයක් ප්‍රතික්ෂේප වුණා. ඒවා යළි සලකා බලන්න කියලා අධිකරණයෙන් ඉල්ලීම් කරලා තිබුණා. ඒ අනුව පසුගිය සතියේ මහරගම මහනගර සභාවට අදාළව ඉදිරිපත් කරපු නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොනු කරපු මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන්න ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීරණය කරලා තිබුණා. මේ තීන්දුව ලබල දුන්නේ අගවිනිසුරතුමා, පියසාද දෙක් ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු බඳුල්ලා. අගවිනිසුරවරයා මේක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කිව්වේ මේ පෙත්සමෙන් ඉල්ලලා තියෙන කරුණු සලකා බලන්න තරම් ප්‍රමාණවත් නීතිමය පදනමක් නැහැ. පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරේ මහරගම නගර සභාවට තරග කරන අපේක්ෂකයන් 6 දෙනෙක්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, කොළඹ දිස්ත්‍රික්කයෙන් පාරේන්ද්‍ර ධාරිවරයා ඇතුළු පාර්ශ්ව කීපයක් මෙහි වග උත්තරකරුවන් බවට පත් කරලා තිබුණා. ඔබට මතකයි එහි සිද්ධිය. මෙවර කාන්තා නියෝජනයේ 25%ක්වත් අවම වශයෙන් නැතුලක් කිරීමේ අවශ්‍යතාවයක් තිබුණා. නමුත් නියෝජනයේ 25% ඉදිරිපත් කරලා තිබුණත් කාන්තාවන්ද පිරිමින්ද, මේල්ද ෆීමේල්ද කියලා කියන තීරු දෙකේ නිසියාකාරයෙන් සටහන් කරලා නොතිබීම නිසා තමයි මහරගම නගර සභාවට ඉදිරිපත් කරපු නාම යෝජනා ප්‍රතික්ෂේප වුණේ. ඉතින් මේක ආයෙත් සලකා බලන්න කියලා තමයි පොදුජන පෙරමුණ ඉල්ලීමක් කරේ. ඒ අනුව මහරගම මහනගර සභාවට මෙවර පොහොට්ටුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් නාම යෝජනා ලැයිස්තුවක් එතකොට ඉදිරිපත් වුණේ නැහැ කියලා තමයි සලකා බලන්නේ.
ඔව්, මේ අනිකුත් පළාත් පාලන ආයතන සම්බන්ධව ඉදිරිපත් වුණු අභියාචනා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවද මනෝජ්?
ඔව්, මේ සම්බන්ධයෙන් පක්ෂ කීපයක් ඉදිරිපත් කරලා තිබුණා. රීපෙට් සම් තව 14ක් සලකා බලන්න නියමිතව තිබුණා. ඒවා ජනවාරි 24 වෙනිදා වෙනකන් කල් තියන්න අභියාචනා අධිකරණයේ තීරණය කරලා තියෙනවා. ඒකට හේතු විදිහට දක්වලා තියෙන්නේ මහරගම මහනගර සභාවේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ගොනු කරපු රීපෙට් සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රතික්ෂේප කිරීම, ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දීලා තියෙන මේ නියෝගය අධීක්ෂණය කරලා මේ පෙත්සම් ආයෙත් සලකා බලනවා කියලා තමයි පෙත්සම් විභාගයට ගත්තු ත්‍රිපුද්ගල අභියාචන අධිකරණ විනිසුරුවටල සඳහන් කරලා තිබුණේ. මහරගම, වැලිගම, පානදුර කියන නගර සභා, ඒත් එක්කම මහියංගනේ, පිරප්පනේ, අගලවත්ත කියන ප්‍රාදේශීය සභා එක්ක තවත් පළාත් පාලන ආයතන කිහිපයක නාම යෝජනා තමයි ප්‍රතික්ෂේප කරාට ඉරහිව මේ පෙත්සම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් ගොනු කරලා තිබුණේ. ඉතින් මහරගම තීන්දුව ප්‍රකාශයට පත් කරාම ඒකත් තවදුරටත් සලකා බලලා පෙත්සම් විභාගයට ගන්න ජනවාරි 24 තමයි එතකොට දින නියම කරලා තියෙන්නේ. ඡන්දේ පැවැත්වෙන්නේ හැබැයි පෙබරවාරි 10 වෙනිදා. ඉතාමත් අඩු දින සංඛ්‍යාවකින් තමයි එමුණොත් මේ සම්බන්ධයෙන් තීන්දුවක් නිකුත් කළත් නිකුත් කරන්න නියමිත වෙලා තියෙන්නේ.
ඔව්, මේ වෙනකොට අපිට වාර්තා වෙනවා යම් යම් ආසන සංවිධායකවරුන් මාරු කිරීම, වෙනස් කිරීම සම්බන්ධව, ඒ වගේම පක්ෂ අතර මේ ඡන්ද අපේක්ෂක හුවමාරු සිදුවන අවස්ථාත් අපිට දකින්නට ලැබෙනවා. මේ සති වෙනකොට ඒ සම්බන්ධයෙන් වාර්තා වෙන අලුත්ම තොරතුරු මොනවාද?
ඔව්, අපි ඔබට සඳහන් කරා පසුගිය සතියේ කෑගල්ලේ පැවති ජනහමුවකදී සබර්ගමු පළාතේ හිටපු මහැමති මහේපාල හේරත් මහත්මයා සහ ප්‍රේමලා ජයසේකර මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවට ගොඩ වුණා කියලා. ප්‍රේමලා ජයසේකර මන්ත්‍රීවරයා රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන්නේ. ඉතින් ඔහු එකක් නිහඬ ප්‍රතිපත්තියක සිටියේ මහින්ද පිළද, මෛත්‍රී පිළද කියන එක සම්බන්ධයෙන්. නමුත් ඔහු පසුගිය දවසක පොදුජන පෙරමුණේ වේදිකාවට ගොඩ වුණා. ඊට පස්සේ සතිය අපිට අහන්න ලැබුණේ නැත්නම් ගියුණු සතිය අහන්න ලැබුණේ ඔහු නියෝජනය කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීතිගල ආසන සංවිධායකකම ඕකේ නයින් කරලා තියෙනවා. ඒක ලබලා දීලා තියෙන්නේ මියුරු භාස්වර කියන දේශපාලන නියෝජිතයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිරිනමන තියෙනවා. ඒත් එක්කම පොදු ජන පෙරමුණත් එක්ක ටිකක් තීරක බලවේගයක් විදිහට කටයුතු කරන රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන රක්වාන ආසනේ රංජිත් සොයිසා මන්ත්‍රීතුමාව ඒ දුරේ ඉවත් කරලා තියෙනවා. උපාලි චන්ද්‍රසේනට තමයි ඒ සංවිධායක ධුරය ලබා දීලා තින්නේ. අනුව රත්නපුර දිස්ත්‍රික්කයෙන් බලපාන පරිදි නිවිතිගල සහ රක්වාන ආසනවල සංවිධායකවරුන් ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කරලා තියෙනවා.
දැන් තවත් කාරණාවක් තමයි මනෝජ් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වයේ තියෙන නමුත් මේ වෙනකොට ඒකාබද්ධ විපක්ෂය හා සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එහෙමත් නැත්නම් පොහොට්ටුවට සහයෝගය ලබා දෙන මන්ත්‍රීවරුන් පිළිබඳව වන තීරණාත්මක සාකච්ඡා අපිට වාර්තා වෙනවා. ජනාධිපතිතුමා යම් තීරණාත්මක අවස්ථාවක සිටිනවා කියලා මොවුන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම පිළිබඳව ඒ සම්බන්ධව යම් කිසිව තොරතුරක් වාර්තා වෙනවද මේ වෙනකොට?
ඔව්, දැන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් බහුතරයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යටතේ බුලත් කොළෙන් පාර්ලිමේන්තුවට ආපු අය. ඊට පස්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා, ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශකවරයෙක්, මේ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය තියෙද්දී එහි ඇතැම් විට තනතුරු දරද්දී තමයි පොදු ජන පෙරමුණේ වේදිකාවට ගොඩ වෙන්නේ. ඕට්ටුවෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් දිරිගන්වමින් වේදිකාවට පැමිණෙන්නේ. ඉතින් අපි දැක්ක පහුගිය දවසක මේ සම්බන්ධයෙන් කෙහෙලිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කරලා තියෙනවා. මැතිවරණයේ කිට්ටු වෙනකොටම ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ නිදහස් පක්ෂ සමාජිකත්වය අහෝසි කරන්න යම් සූදානමක් තියෙනවා. ඊට අදාළ පැහැදිලි තොරතුරු තවන් වෙත මේ වෙනකොට ලැබිලා තියෙනවා කියලා ඊට මුහුණ දෙන්න ගන්න පුළුවන් සෑම පියවරක්ම මේ වෙන විට ගනිමින් ඉන්නවා කියලා ඔහු සඳහන් කරා. මොන බාධා එල්ල වුණත් අපි මැතිවරණ කටයුතු අඛණ්ඩව සිද්ධ කරනවා කියලා තමයි කිහිලේ රමුක්කැල්ල මන්ත්‍රීවරයා සඳහන් කළේ. ඒ අනුව ඔහු කියන්නේ ඡන්දෙ ලං වෙද්දිම තමන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වය අහෝසි වෙයි කියලා. එහෙම යම් කතාබහකුත් නිර්මාණය වෙන හැඩක් පේන්න තියෙනවා කිහිලේ රමුක්කැල්ල මන්ත්‍රීවරයාගේ මේ ප්‍රකාශය එක්ක. දිනුක්ෂි
මීළඟට අපි සාකච්ඡා කරමු ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තරයේ පවා විශේෂ අවධානයක් ලක්වුණු, ඒ වගේම ශ්‍රී ලංකාව තුළ විශාල ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වුණු බැඳුම් කර සිදුවීම හා සම්බන්ධව මේ වෙනකොට තියෙන තොරතුරු. අපි පසුගිය සතියේදී මේ කතාව නිමාවට පත් කළේ බැඳුම් කරේ හා සම්බන්ධ වන ජනාධිපති විමර්ශන කොමිසන් වාර්තාව පිළිබඳව වන අලුත්ම තොරතුරු සඳහන් කරමින්. දැන් එය මේ වෙනකොට ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියේ ප්‍රදර්ශනය වීමට කටයුතු සම්පාදනය කරලා තියෙන්නේ. අපි දැන් තොරතුරු විමසා බලමු මනෝජ්. ඇත්තටම මේ බැඳුම් කරේ වාර්තාව නිල වෙබ් අඩවියේ තියෙන කාටත් බලා ගන්න පුළුවන්. මෙහි මීළඟ පියවර මොකක්ද? ඒ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු මොනවද කියලා?
මහා බැංකුව පිළිබඳව විමර්ශනය කරපු ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව අපි දැක්කා. ඒක පාර්ලිමේන්තු මහලේකම්වරයාට බාර දුන්නා. ඊට පස්සේ ප්‍රසිද්ධ කරපු වාර්තාවේ පිටු අඩුයි කියලා ඒකාබද්ධ විපක්ෂයේ යම් ආකාරයකින් චෝදනාවක් කළා. ඒත් එක්කම මේ වාර්තාව දැන් වෙබ් මගින් ප්‍රසිද්ධියට පත් කරලා තියෙනවා අන්තර්ජාලය හරහා. ඒ පිළිබඳව ඒ වාර්තාව කියවන්නත් අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ ජනාධිපතිවරයාගේ උපදේශපත්‍ර බැඳුම් කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නත් දැන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවල තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව, මහා බැංකුව, අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන ආයතන තමයි මේ කටයුතු සිද්ධ කරන්න ඉදිරියේදී බග බලාගන්නේ. අපි දන්නවා දැන් බැඳුම් කර කොමිසම ඉදිරිපත් කරපු නිර්දේශ ප්‍රධාන වශයෙන් කොටස් හතරකට ඇතුළත් වෙලා තියෙනවා. එකක් තමයි වැඩිදුර විමර්ශනය, ඉන් අනතුරුව නීතිය ක්‍රියාත්මක කිරීම, ඒත් එක්කම නීති සංශෝධනය වගේම නව නීති සකස් කිරීම, ඒත් එක්කම අනාගතයේදී මේ වගේ අක්‍රමිකතා දූෂණ අපරාධ සිදුවීම වළක්වා ගන්න ගතයුතු වෙනත් ක්‍රියාමාර්ග. මේ ප්‍රධාන කොටස් හතර ඇතුළේ තමයි මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න නියමිත වෙලා තියෙන්නේ. ඒ අනුව දැන් මේ සිදු කරලා තියෙන අපරාධ වලට අදාළ වගකිව යුතු අයට එරෙහිව නඩු පවරන්න කටයුතු කරනවා කියලා අර්ථා වෙනවා. රජයට සහ සේවක අර්ථසාද කරමුදලට සිදු වෙලා තියෙන අලාභේ පියව ගන්න, ඒත් එක්කම නීති විරෝධී කටයුතු වල යෙදුණු අයට සිවිල් නඩු පවරන්නත් නියමිතයි. සිවිල් නඩු පැවරුවට පස්සේ ඒ සඳහා දිගු කාලයක් ගත වෙන නිසා සිවිල් නඩු විධි විධාන පටිපාටිය සංශෝධනය කරන්න නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා ජනාධිපති කාර්යාලයේ පැවසුවා. ඒ අනුව සිවිල් නඩු පවරනවා වගේම සිවිල් නඩු වලට දිගු කාලයක් ගත වෙන නිසා සිවිල් නඩු විධි විධාන පටිපාටිය සංශෝධනය කරන්න කටයුතු කරනවා කියලා කියවෙනවා. ඒත් එක්කම අපරාධ නඩු පැවරීමේ කටයුත්තේ නීතිපතිවරයා වගේම අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂණාල්වරයා ඒ ගැන වග බලා ගන්නවා. ඒ කටයුතු ඔවුන් සිදු කරනවා කියලා සඳහන් වෙනවා. ඒත් එක්කම දැනට පර්පචුවල් ට්‍රෙෂරි සමාගම සහ ඊට අනුබද්ධ සමාගම්වල ඒත් එක්කම වෙනත් පුද්ගලයින් බැඳුම් කර ගන්න දෙනු හරහා නීති විරෝධීව එකතු කරපු දේපළ කඩිනමින් තහනම් කරන්න නීතිපතිවරයාගේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ වගේම නඩු ක්‍රියාමාර්ගවලදී සිද්ධ වෙන ප්‍රමාදය වළක්ව ගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය නොවන පරිදි පාර්ලිමේන්තු පනතක් සම්මත කරගන්න කොමිසම නිර්දේශ කරලා තියෙනවා. ඒකද ක්‍රියාත්මක කරන්න ඕන කියලා තීරණය කරලා තියෙනවා. එතකොට මේ ආකාරයෙන් තමයි ඒ පිළිබඳව ඉදිරිය ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා වෙලා තියෙන්නේ.
හොඳයි. එතකොට මේ ජනාධිපතිවරයා මේ බැඳුම් කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධව මේ දිනවල මේ මැතිවරණය හා සම්බන්ධ ජන හමුවලදී අදහස් ප්‍රකාශ කරමින් යනවා. බොහොම ආවේගශීලී එක්තරා අවස්ථාවකදී හොරු අල්ලන එක, හොරු හිරේ දමන එක පිළිබඳව ජනාධිපතිවරයා යම් කිසි වූ මතභේදාත්මක අදහසක් ඉදිරිපත් කළා.
දේශපාලනයේ මේ රටේ 150ක් එන්නේ ජනතාවට සේවය කරන්න නෙවෙයි, Tamanට සල්ලි හම්බ කරන්න. මේක තමයි ගෙවි ගිය දශක 3ක 4ක කාලය තුල මේ රටේ දේශපාලකයන්ට ජනතාව දීලා තිබෙන සහතිකය. 77න් එහා ගණන් හදලා බැලුවොත් 47 ඉඳලා මේ රටේ දේශපාලනයේ ඉතා පිරිසිදු දේශපාලකයන් හිටියි. සමහර අය මං දැක්ක අයියේ පෙරේදා අහනවා වේදිකාවල, මම යන්නේ කවද්ද කියලා අහනවා මේ පුටුවෙන්. මම යන දවස හරියටම කියන්නම්, මම යන්නේ මේ පුටුවෙන්. මේ රටේ දූෂිත දේශපාලඥයෝ සියල්ලම ගෙදර ඇරලා හිරේ දාලා යහපත් රාජ්‍ය පාලනයක් ඇති කරලා මේ රටේ පිරිසිදු පාලනයක් ඇති කරලා හොරකම් කරන දේශපාලනය ඉන්න තක්කඩි රැළ හිරගෙදර ඇරලා හිරගෙදර කාමරය ඇතුලේදී පොළව පලාගෙන ගිහිල්ලා අවීචි මහා නරකාදියට ගියාට පස්සේ ඊට පහුවදා මම ගෙදර යනවායි කියන එක මම තමුන්නාසලට කියන්නට ඕනේ.
මේකට උත්තරේකුත් දුන්නා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ.
අද අපිට පේනවා රූපවාහිනිය දැක්කම අපේ ජනාධිපතිතුමා බොහොම නොසන්සුන් කමකින් කතා කරනවා. රනිල් වික්‍රමසිංහ බොහොම කලබල වෙලා දැන් කියනවා ඊළඟ වෙනසට අපිට දෙන්න කියලා. දැන් ඉල්ලන්නේ රට කඩන්න වරම. ඒකේ ඉන්න සහෝදරවරුනි, මෙයාලා උගුර උප්පගෙන කෑව ගැව්වට අපි බය වෙන්නේ නැහැ. හිරේ දාලා අවිචි මහා නරකාදියේ පොළොව පලාගෙන යන දවසට තමයි මම ඉවත් වෙන්නේ. මෙහා දන්නේ නැහැ පැතිවලනේ එන අවුරුද්ද යන්න වෙනවා.
හැබැයි එක්සත් ජාතික පක්ෂයේ බහුතරයකගේ මතය වෙලා නම් තියෙන මේ බැඳුම් කර සිදුවීමට එක්සත් ජාතික පක්ෂයේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා එක්සත් ජාතික පක්ෂයේ වත්මන් මහලේකම් කබීර් හෂීම් මහතා තේ පිළිබඳව යම් අවස්ථාවකදී සඳහන් කර හිටියා. මේ ආකාරයට
බැඳුම් කර වාර්තාව දැන් ප්‍රසිද්ධ වෙලා ඉවරයි. මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයට ඒක කිසිම පැමිණිල්ලක් නැහැ කියන එක මම තමුන්නාන්සලට කියන්න කැමති. අද තමන්ගේ අවිය මොට්ට වෙලා ඉවරයි. ඔය හිත ධම්ම වේදෙනිය තමයි ඔවුන්ට වෙලා තියෙන්නේ. ඒ නිසා මේගොල්ලෝ අපිට අභියෝග කරනකොට මට මතක් වෙන්නේ වෙරි වෙච්ච මීයක් සද්දන්ත හස්තියෙකුට ඇවිල්ලා අභියෝග කරනවා වගේ.
හොඳයි. දැන් මේ නිර්දේශ ක්‍රියාත්මක වේවිද නැද්ද කියන තත්ත්වය පිළිබඳව තාමත් ජනතා විමුක්ති පෙරමුණට තියෙන කුකුසක් කියන කාරණාව හෙළි වෙනවා. මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ගේ ප්‍රකාශය.
සිද්ධ වෙයිද මේක? දැනටමත් කියනවා මේ කොමිසම් වාර්තාව සිංහලට පරිවර්තනය කරන්න මාසයක් කල්ගත වෙනවා කියලා. මාසයක් කල්ගත වෙනවා නම් මේ නිර්දේශ ක්‍රියාත්මක කරලා නීතිපතිවරයා විසින් නඩු පවරලා නඩු අහලා දඬුවම් දෙන්න කොච්චර කල් යයිද?
මනෝජ්, ඔබ කතාව අතරතුරදිත් සඳහන් කරපු කාරණාවක් පිළිබඳව නැවතත් මං කරුණු විමසල දැනගන්නට කැමති වඩාත් පුළුල්ව. දැන් මේ බැඳුම් කර ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ ඇතුළත් වාර්තාව වෙබ් අඩවියේ තියෙනවා කියලා අපි කලිනුත් සඳහන් කළා. මේ වෙබ් අඩවියේ පළවෙලා තියෙන වාර්තාව සම්බන්ධවත් යම් මතභේදාත්මක තොරතුරු වාර්තා වෙනවා. මෙහි පිටු අඩුවකට යම් පක්ෂ විසින් චෝදනාවක් නගනවා. ඒත් එක්කම අපිට හෙනවා පිටුවල කිසිම අඩුවක් නැති වගට තවත් පාර්ශ්වයක් කරුණු සඳහන් කර සිටිනවා. ඒ වගේම මහබැංකුවේ අභ්‍යන්තර රහසිගත තොරතුරු ආරක්ෂා කිරීම වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. මේ කාරණා තුන සම්බන්ධව වාර්තා වෙන අලුත්ම තොරතුරු පිළිබඳවත් ඔබෙන් ඊළඟට විමසා දැනගන්නට කැමැති.
ඔව්, විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන උදේ ගම්මන්පිල මන්ත්‍රීවරයා චෝදනාවක් කරා අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කරලා තියෙන බැඳුම් කර වාර්තාවේ පිටු අඩුයි කියලා. ඔහු කියන්නේ මේ වාර්තාවේ පිටු 1257ක් තියෙන බව ජනාධිපතිවරයා ජාතියාමතලා කිව්වා. ඒත් අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කරලා තියෙන වාර්තාවේ තියෙන පිටු 1154ක් විතරයි කියලා. කොමුණත් අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කරලා තියෙන බැඳුම් කර වාර්තාවේ අඩුපාඩු පිටු මොනවද කියලා නිශ්චිතව කියන්න කියලා ජනාධිපති ලේකම් මුස්ලිම් ප්‍රනාන්දු මහත්මයා මේ පිටු අඩුයි කියපු අයට AI ගේ නිලීමක් කළා. අඩුපාඩු වෙලා තියෙන පිටු මොනවද කියලා නිශ්චිතව කියනවනම් ඒ ගැන ඔයලා බලන්න පුළුවන් කියලා කොහොමුණත් ජනාධිපති ලේකම්වරයා කිව්වේ. ජනාධිපති කොමිෂන් සභාව ජනාධිපතිවරයාට මේ පිටපත ලැබලා දුන්නේ PDF මාදිලෙන්. ඒකත් පෙන් ඩ්‍රයිව් එකක දාලා තමයි තිබුණේ. ඒකේ ප්‍රධාන වාර්තාවේ පිටු 946ක් තිබුණා. ඇමිනුම පිටු 206ක් තිබුණා. ඒ අනුව බැලුවට පස්සේ මේ වාර්තාවේ තියෙන මුළු පිටු සංඛ්‍යාව 1152යි කියලා ජනාධිපති ලේකම්වරයා කිව්වා. ඒක මාධ්‍යත් වාර්තා කරලා තිබුණා. එතකොට ඔහු කියන්නේ පිටු අඩු නෑ කියන කාරණය. කොහොමුණත් මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා පැය 24ක් ඇතුළත ප්‍රකාශයක් කරන්න ඕන කියලා ආයිමත් උදේ ගම්මන්පිල මහත්මයා හැමලත්ත මේක අබද්ද විපක්ෂයේ පැත්තෙන් ඉල්ලීමක් කළා. ඔවුන් කිව්වේ මේ වාර්තාවේ මේ ජනාධිපතිවරයා කියපු පිටු ගණනයි මේ අතරයි පිටු 103ක අඩුවක් තියෙනවා කියලා. ඉතින් ඔහු කිව්වා පැය 24ක් ඇතුළත ජනාධිපති ලේකම්වරයා මේකට ප්‍රකාශයක් කරන්න ඕන කියලා. ඉතින් ආයෙත් මාධ්‍යත් ඔහුගෙන් ප්‍රතිවිමසීමක් කරලා තිබුණා මේ සම්බන්ධයෙන් උදේ ගම්මන්පිල මහත්මයාට කතා කරාද කියලා. ජනාධිපති ලේකම්වරයා කියලා තිබුණ ඔහු දුරකථනයෙන් කතා කරලා ඒ පිළිබඳව තොරතුරු දැන්වුවා. ඒ අනුව පිටු අඩු නෑ, මේ නියමිත පිටු ගාන තමයි ප්‍රසිද්ධියට පත් කරලා තියෙන්නේ කියලා.
ජනාධිපතිතුමා බැඳුම් කර කොමිෂන් සභා වාර්තාව පිළිබඳ ජාතිය අමතා ප්‍රකාශයක් සිද්ධ කළා. ඒ ප්‍රකාශය සඳහන් කරනවා බැඳුම් කර වාර්තාවේ පිටු 1257ක් තිබෙනවා කියලා. හැබැයි අන්තර්ජාලයට මුදාහැර තිබෙන වාර්තාවේ පිටු 103ක් අඩුයි. අපිට මතකයි රවි කරුණානායක මන්ත්‍රීතුමා සඳහන් කරනවා එතුමාට වාර්තා පිටපතක් කලින්ම ලැබුණා. මේකේ අසත්‍ය කරුණු අඩංගු නිසා ප්‍රසිද්ධ කරන්න බෑ කියලා. රවි කරුණානායක මැතිතුමා අසත්‍යයි කියලා විශ්වාස කරන කරුණු වාර්තාවෙන් ඉවත් කළ නිසාද පිටු 103කින් අඩුනේ.
හැබැයි උදේ ගම්මන්පිල සඳහන් කරපු ඔය තර්කයට ප්‍රතිඋත්තර බැන්දා එක්සත් ජනතා නිදහස් සංධානයේ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා.
දැන් මංගාව තිනවා බැඳුම් කර කොමිසමේ වාර්තාව. මම ගත්තේ අන්තර්ජාලයෙන්. පාර්ලිමේන්තුවෙන් නෙවෙයි. එක පිටුවක්වත් මේකේ අඩු නැහැ. මේකේ තිනවා 946ක් පිටු. අවසාන පිටුවේ තමයි කොමිසමේ සමාජිකව අස්සම් කළා තියෙන්නේ. ඊට පස්සේ තිනවා මේකට ඇපෙන්ඩික්ස්. මේ ටිකේ තිනවා 206ක්. දැන් ඊළඟට මේකේ තිනවා ඇමුණුම්. මේ ඇමුණුම් වල තිනවා කොටස් හතරක්. මාක් ડોකියුමන්ට්ස් ඇන් CDs. ඊළඟට ලිඛිත දේශන. පහකින් එකේ තිනවා ප්‍රොසීඩින්ග්ස් එවිඩන්ස් ඇන් සමරයිස් ඔෆ් විට්නස්. හැබැයි යම් පාර්ලිමේන්තු මණ්ඩලවලට මේක අවශ්‍ය නම් මේක පාර්ලිමේන්තුර ගෙන ගන්න පුළුවන්. මේ ඇනෙක්ෂර්ස් වල තියෙන ටිකයි ඇනෙක්ෂර්ස් වල රෙෆරන්ස් කරලා තියෙන. ඒවා එකතු කරලා ගත්තාම මේක ගන්න හරියි.
දැන් අතරතුරේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් යම් කිසිවු විශේෂිත ප්‍රකාශයක් කරා. මේ ප්‍රකාශය පිළිබඳව තොරතුරු අපි මේ වෙනකොටත් ප්‍රවෘත්ති ප්‍රකාශ හරහා සහ අපේ වෙබ් අඩවියෙන් තොරතුරු වාර්තා කළා තියෙනවා. මම මේ පිළිබඳව තවදුරටත් විමසා බලන්න කැමති ලංකාවේ කොහොමද මේ සම්බන්ධව තියෙන ප්‍රතිචාරය කියලා. මොකද එහිදී අගමැතිවරයා මේ යම් සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කිරීමක් සිදු කළා. මහ බැංකු බැඳුම් කර වංචාවෙන් කිසිම පාඩුවක් රජයට වෙලා නැහැ කියලා. මොකද ඔහු සඳහන් කරනවා මහ බැංකුව මගින් බැඳුම් කර ගනුදෙනුවට අදාළ මුදල් නිකුත් කිරීම අතිරුවල තියෙනවා. එහි බිලියන 12ක් තියෙනවා. නමුත් මේ වංචාවෙන් සිදුවලා තියෙන පාඩුව බිලියන 9.2. එහෙමනම් රජයට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ කියලා. මේක ටිකක් ආందోళනාත්මක ප්‍රකාශයක් විදිහට අපි දැක්කා. යම් යම් පාර්ශ්ව අදහස් විමසීමක් සිදු කරනවා. මොකක්ද ලංකාවේ තියෙන ප්‍රතිචාරය මේ පිළිබඳව?
ඔව්, කොහොමනත් අගමැතිවරයාට මේ සම්බන්ධයෙන් ජාතිය අමතලා ප්‍රකාශයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ කියලාම විවිධ දේශපාලන කණ්ඩායම් ටිකක් චෝදනාත්මකව මේ පිළිබඳව කතා කරලා තිබුණා. කොහොමනත් අගමැතිතුමා සඳහන් කරපු විදිහට බැනුම් කරේ නිසා පර්පචුවල් ප්‍රෙෂරි සමාගම ආයුතු ලෙස බිලියන 9.2ක් උපයාගෙන තියෙනවා කියලා කොමිෂන් වාර්තාවේ සඳහන් වෙනවා. මා ඇමති දුරේ දරන ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ යටතේ ඇති මහ බැංකුවත් මේ වන විටත් සමාගමේ බිලියන 12ක මුදලක් රඳවාගෙන තිබෙනවා. ඒ නිසා කොමිසම නිර්දේශ කරපු විදිහට රුපියල් බිලියන 9.2 නැවත ලබා ගන්න පුළුවන්. අපි ඒ සඳහා කොමිසම විසින් යෝජනා කරපු දේවල් ක්‍රියාත්මක කරනවා. එතකොට ඒ මුදල් වල රජයට ලබා ගන්න පුළුවන්. රජයට කිසිදු අලාභයක් වෙන්නේ නැහැ කියලා ඒ සම්බන්ධයෙන් සඳහන් කරා. අර දිල්රුක්ෂි කියපු විදිහට මේ පාඩුව සම්බන්ධයෙන් ඔහු කතා කරපු කාරණේ. එතකොට බිලියන 12ක් රඳවාගෙන තියෙනවා නම් ඒ 12න් 9.2ක් ලබා ගන්න පුළුවන්, මේක ප්‍රශ්නයක් නැහැ කියලා. එතකොට විනිවිද භාවයෙන් කටයුතු කිරීම පිළිබඳවත් එහිදී අගමැතිතුමා සඳහන් කරා. ඔහු කිව්වේ මෙච්චර කාලයක් කෝප් කමිටුවේ සභාපතිත්වයේ දැරුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරේ. අලුත් පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සභාපතිත්වය අපි විපක්ෂයට දුන්නා. කමිටුව මගින් බැනුම් කර නිකුතුව පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා, විවාද කළා. ඒ වාර්තාව පිළිබඳ සුදු ක්‍රියාමාර්ග ගන්න 2016 ඔක්තෝබර් 31 වෙනිදා නීතිපතිවරයාට යොමු කරා කියලා ඔහු සඳහන් කරලා තිබුණා. ඉතින් පහුගිය ආණ්ඩු කාලයේ අවස්ථා ගණනාවකදී මේ ආකාරයේ චෝදනා එල්ල වුණා. නමුත් මේ කිසිම අවස්ථාවක මේ පිළිබඳව පරීක්ෂණ කරේ නැහැ. පාර්ලිමේන්තුවට කරුණු හෙළි කළෙත් නැහැ. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ අවස්ථාවලදී ඒවට පිළිතුරු දුන්නෙත් නැහැ. නමුත් අපි ඒ ගැන කතා කරා කියලා යම් විනිවිද භාවයකින් මේ ආණ්ඩුව කටයුතු කරා කියන දේ තමයි දිගින් දිගටම අගමැතිවරයා සඳහන් කරේ. දැන් මේ අතර දිල්ලුක්ෂි ඔබ සඳහන් කළා මේකට තියෙන ප්‍රතිචාර මොනවද කියලා. ඒ ප්‍රතිචාර වලින් එකක් තමයි අර මම මුලින් සඳහන් කරේ, ඇයි මේ වගේ ජාති අමතල ප්‍රකාශයක් කරේ කියලා දැන් මම චෝදනා කළා. දැන් අගමැතිතුමා මේ සඳහන් කරලා තිබුණේ යම් පාඩුවක් වෙලා තියෙනවා නම් පාඩුව අය කරගන්න පුළුවන් කියන කාරණේනේ. නමුත් දේශපාලන පක්ෂ සහ බහුතර ජනතාවක් බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් මෙහෙම වැරද්ද වුණා එක පියවගත්ත කියන කාරණේ නෙමෙයි. මේ අයට කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්නේ, කොහොමද දඬුවම් දෙන්නේ කියන කාරණය, කාවද මේක වැරදි කාර්යය බවට පත් කරන්නේ කියලා අපි දැක්ක විවිධ අවස්ථාවල රවි කරුණානායක මන්ත්‍රීතුමත් බොහෝ වෙලාවට සඳහන් කරේ මේ සම්බන්ධයෙන් මගේ වගකීම ටිකක් අඩුයි කියන එක. මොකද මම මුදල් ඇමතිවරයා විදිහට කටයුතු කරාට මහබැංකුව තිබුණේ මම යටට නෙවෙයි වගේ ප්‍රකාශයක් සිද්ධ කරා. ඉතින් මේ නීතිය ක්‍රියාත්මක කිරීම සහ වරදකරුවන්ට දඬුවම් දීම තමයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ. මේ ප්‍රකාශයේදී හැබැයි කියුණා පාඩු අය කරගන්න පුළුවන් කියලා. පාඩු අය කරගත්තට එහා දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ.
මේ බැඳුම් කර නිසා පෙපෙචුවල් ට්‍රෙෂරි සමාගම අයුතු ලෙස බිලියන 9.2ක් උපයාගෙන ඇති බව කොමිසම් වාර්තාවේ සඳහන් වෙනවා. මා ඇමති දුරය දරන ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ යටතේ ඇති මහ බැංකුව මේ වන විටත් ඒ සමාගමේ බිලියන 12ක මුදලක් රඳවාගෙන තිබෙනවා. ඒ නිසා කොමිසමේ නිර්දේශ කළ පරිදි රුපියල් බිලියන 9.2ක් නැවත ලබා ගන්නට පුළුවන්. අපි ඒ සඳහා කොමිසම විසින් යෝජනා කර ක්‍රියාමාර්ගය අනුගමනය කරනවා. එවිට මේ මුළු මුදලම රජයට ලබා ගන්නට පුළුවන්. රජයට කිසිදු අලාභයක් සිදුවන්නේ නැහැ.
තවත් විශේෂිත කාරණාවක් පිළිබඳව පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ කලබගෑනියක් ඇති කරපු සිදුවීමක් බවට පත් වෙලා තිබුණා. ඒ තමයි හදිසිය රැස් කරපු කැබිනට් රැස්වීම. කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයාගේ යම් හැසිරීමක් පිළිබඳවත් විශේෂයෙන් තොරතුරු වාර්තා කළා. ඔහු හදිසිය නැගිටියාම පිළිබඳව. ඇත්තටම කැබිනට් රැස්වීමේදී මොකද්ද සිද්ධ වෙලා තිබුණේ මනෝජ්?
ඔව්, මුලින්ම ජනාධිපතිතුමා කැබිනට් රැස්වීමේදී විනාඩි 35ක විතර ටිකක් දිග කතාවක් කරලා තියෙනවා. එතුමා කැබිනට් රැස්වීමට ආවේ කැසට් රෙකෝඩරයක් එක්ක කියලත් එතන සඳහන් කරලා තියෙනවා. එහෙදි ඔහු කියලා තියෙනවා මගේ මේ කතාව අහන්න සමහරු කැමති වේවි, සමහරු අකමැති වේවි, නමුත් මම මේ කතාව කරනවා ඕන කෙනෙකුට ඒක පස්සේ අහන්න පුළුවන් කියලා රෙකෝඩරය පෙන්වමින් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී මුලින්ම ප්‍රකාශ කරලා තියෙනවා. ඊට පස්සේ ඔහු දිග කතාවක් කරලා තියෙනවා විනාඩි 35ක විතර. එතනදී කියවලා තියෙනවා මම පෞගේ ආණ්ඩුවෙන් එළියට බැස හොරකම දූෂණයට විරුද්ධව එදා එළියට බැහැල අලුත් ආණ්ඩුවක් හැදුවේ හොරකම් දූෂණ නැවත කරන්නද කියලා මම අහනවා. එක්සත් ජාතික පක්ෂයෙන් මට ඡන්දය දුන්නු බව ඇත්ත, මම උන්ට ගරු කරනවා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් මට ගහන්නේ මාව බය කරන්නද, මාව එළවන්නද, මේවා ඒ අයගේ උවමනාවෙන් කරනවාද, ඕනකමින් කරනවාද කියලා මම දන්නේ නැහැ කියලා කතාව පටන් අරගෙන අතරමැදදී හුක් කියලා තිබුණා. එදා මම රවි කරුණානායක මහත්මයා මුදල් ඇමතිකමට පත් කරද්දී මම ඒකට විරුද්ධ වුණා. අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයා මහ බැංකු අධිපති පත්කමට පත් කරද්දී මම විරුද්ධ වුණා. එදා මම කිව්ව දේ ඇහුවනම් අද මේ ප්‍රශ්න වෙන්නේ නැහැ. හොරකමට දූෂණයට විරුද්ධව මම දිගටම සටන් කරනවා. මට බැනලා ඒවා නතර කරන්න බෑ. කවුරු මාව විවේචනය කරත් කොච්චර පහර ගැසුවත් මගේ ගමන නතර කරන්න බෑ, මාව බය කරන්න බෑ කියලා එතුමා ටිකක් දැඩි සොරෙන් සඳහන් කරලා අන්තිම කියලා තියෙනවා. මේ විදිහට තවදුරටත් ආණ්ඩු කරනවද නැද්ද කියලා ඔයාලා තීරණය කරන්න කියලා තමයි ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමෙන් නැගිටලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ජනාධිපතිතුමා එතනින් කැබිනට් රැස්වීමෙන් නැගිටලා ගියාට පස්සේ අගමැතිතුමා නිමල් සිරිපාල සිල්ලා, මලික් සමරවික්‍රම, රාජිත් සේනාරත්න, පාටලි චම්පික සරත් අමුර්ගම කියන ඇමතිවරු ගිහිල්ලා ජනාධිපතිතුමත් එක්ක මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරලා කතා කරාට පස්සේ තමයි ආයෙමත් ජනාධිපතිතුමා කැබිනට් රැස්වීමට ඇවිල්ලා වාඩි වෙලා තිබුණේ.
හොඳයි, ඊට පස්සේ අපිට තොරතුරු වාර්තා වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරලා අගමැතිතුමා විසින් මේ සම්බන්ධව තවදුරටත් අවවාද කිරීම සිදු කළා කියලා එක්සත් ජාතික පක්ෂ සමාජිකයන්ට. එහිදී මොකද්ද වෙලා තිබුණේ?
එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ට විශේෂ අවවාදයක් දුන්නා කියලා තමයි සඳහන් වෙන්නේ. ජනාධිපතිතුමා අපහසුතාවයට පත් වෙන ආකාරයට වේදිකාවේ කතා කරන්න එපා. ඇතැම් අය කරන කතා නිසා ජනාධිපතිතුමා අපහසුතාවයට පත් වුණා. ඒක නතර කරන්න ඕනේ කියලා අගමැතිතුමා සඳහන් කරලා තියෙනවා. ඒකට කිසිම ජාප මන්ත්‍රීවරයෙකුගේ ඇමතිවරයෙකුගේ විරුද්ධත්වයකුත් පළ වුණේ නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේ දෙයක් අගමැතිතුමා කියලා තියෙනවා. ආයි ජනාධිපතිතුමා විවේචනය කරන්න එපා කියලා.
දැන් ශ්‍රී ලංකාවේ එළඹෙන පළාත් පාලන මැතිවරණය නියෝජනය කරමින් විවිධ දේශපාලන පක්ෂ සභිකයින් වේදිකාවට නැගලා ප්‍රකාශ කරන අදහස් පිළිබඳව මේ දවස්වල වැඩි අවධානයක් තියෙන්නේ. ඉතින් ඒ අතරිනුත් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යම් ආවේගශීලී ආකාරයකට අදහස් ප්‍රකාශ කිරීමක් දකින්නට ලැබුණ පසුගිය දින කිහිපය තුළම අඛණ්ඩව. එක්තරා වරක ඔහු සඳහන් කළා, මගේ ඔපරේෂන් 1 මං ඉවර කළා, ඔපරේෂන් 2 සඳහා අඩිතාලම තබලා තමයි අද මම මේ වේදිකාවට නැග්ගේ කියලා. මේක පිළිබඳව උණුසුම් දේශපාලනික කතාත් අපිට අහන්නට පටන් ගත්තා. ඊට පස්සේ ඔපරේෂන් 2 කියලා කියන්නේ මොකද්ද, ඔහු තබපු අඩිතාලම මොකද්ද කියන කාරණාව පිළිබඳව විමසා බලන්නටත් පටන් ගත්තා. ඇතරම ජනාධිපතිවරයාගේ ඔපරේෂන් 2 සඳහා තියෙන සූදානම පසුබිම් තොරතුරු මොනවද මේ වෙනකොට, ඒ ගැනත් අපි දැනගන්න කැමතියි.
ජනාධිපතිතුමා එතනක් සඳහන් කරලා තිබුණේ බැඳුම් කර හොරුන්ට දඬුවම් කරන්න, හොරුන් හිරේ යවන්න, රුපියල් කෝටි දහස් ගණනක් මුදල් විනාශ කරපු අයගින් මේවා අය කරගන්න ඔපරේෂන් 2 මං ආරම්භ කරා කියලා තමයි ඔහු සඳහන් කරලා තිබුණේ. එතනින් ඔහු අදහස් කරලා තිබුණේ මම මගේ කාර්යාලයට නීතිපතිතුමාවත් ගෙන්නුවා, අල්ලස් කොමිෂන් එකේ අධ්‍යක්ෂතුමාටත් එන්න කිව්වා, මහබැංකුවේ අධිපතිතුමාටත් එන්න කිව්වා, රජයේ නීති ක්ෂේත්‍රයේ විශාරදීන්ටත් එන්න කිව්වා. ඒ සියලු දෙනාට එන්න කියලා සාකච්ඡා අවසන් කරලා මම ආවේ. මං ඒගොල්ලන්ට කිව්වා හොරුන්ට දඬුවම් දෙන එක, හොරකම් කරපු අයගේ සල්ලි ආපසු ගන්න එක, ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්න එක, ඒක ක්‍රියාවට නංවන්න කොච්චර කාලයක් යනවද, කොච්චර කාලෙකින් මේක අවසන් කරන්න පුළුවන්ද කියලා දෙවෙනි වැඩපිළිවෙල මම ආරම්භ කරලා ආවේ කියලා. ඉතින් ඒ ගැන තමයි ජනාධිපතිතුමා ඔපරේෂන් 2 විදිහට සඳහන් කරලා තියෙන්නේ. ඊතරම් ජනාධිපතිතුමා සඳහන් කරා අලුතෙන් 53ක් හදන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ 53ෙන් බලාපොරොත්තු වෙන්නේ නැවත මහ බැංකුවේ මෙවැනි දූෂණ වංචා සිදු නොවෙන්න වග බලා ගන්න, ඒ සඳහා අවශ්‍ය නීති සකස් කරන්න, මේ වගේ දේවල් තමයි හරහා බලාපොරොත්තු වෙන්නේ කියලා. අපි පසුගිය සතියේ කිව්වා වගේ ජනාධිපතිතුමා මේ ගිවුණු සතියේ තවත් ජනාධිපති කොමිසමක් සම්බන්ධයෙන් යම් අනාවරණයක් කළා. ඒ තමයි මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් වැනි ගනුදෙනු සම්බන්ධයෙන් හා බලන්න අලුත් ජනාධිපති කොමිසමක් පත් කරනවා කියලා. ඒ පිළිබඳවත් යම් බලාපොරොත්තුවක් තියෙනවා. එහෙමනොත් මේ සතියේ ඒත් එක්කම තවත් කාරණයක් සඳහන් කළා, ආර්ථිකමය කටයුතු සිද්ධ කිරීම මේ අවුරුද්දේ ජනාධිපතිතුමා තමන්ගේ අතට ගන්නවා කියලා ඔහු කිව්වේ. පහුගිය අවුරුදු 3ක විතර කාලයක් මම මේවා එක්සත් ජාතික පක්ෂයට දීලා බලාගෙන හිටියා. දැන් වෙලා තියෙන දේ අපි කාටත් පේන්න තියෙනවා. ඒ හින්දා තමයි මම මේට මාස 3කට විතර කලින් ජාතික ආර්ථික සභාව හැදුවේ. දැන් මම ජාතික ආර්ථික සභාව හරහා අලුත් අවුරුද්දේ ආර්ථික කටයුතුත් මගේ අතට ගන්නවා කියන කාරණේ ජනාධිපතිතුමා මැතිවරණ වේදිකාවේදී පහුගිය දිනක සඳහන් කළා.
මෙන්න ඒ පිළිබඳව ජනාධිපතිතුමා ලබා දුන්න ඉඟිය,
මම අවුරුදු 3ක් එක්සත් ජාතික පක්ෂයේ ඒ අයට අවශ්‍ය විදිහට ආර්ථික කළමනාකරණයට ඉඩ දුන්නා. නමුත් තමුන්නාන්සේලා දන්නවා අද බරපතල ආර්ථික ප්‍රශ්න ජනතාවට තිබෙනවා. ඒ නිසා මම මීට මාස 3කට කලින් මගේ නායකත්වයෙන් රටේ ආර්ථික කළමනාකරණය සඳහා ජාතික ආර්ථික සභාවක් හැදුවා. මම මේ වසරේ සිට ජාතික ආර්ථික සභාව හරහා මේ රටේ ආර්ථික හැසිරවීම මා විසින් එහි නායකත්වය ගන්නවා කියන එක තමුන්නාන්සේලාට මම පැහැදිලිව කියනවා.
අපි අවසාන වශයෙන් අවධානයට ලක් කරමු උතුරේ මහා ඇමතිවරයාගේ ක්‍රියාකලාපේ සම්බන්ධයෙන් අලුතින්ම වාර්තාවන තොරතුරක් පිළිබඳව. ඒ තමයි මහා ඇමති සේවී විග්නේශ්වරන් මහතා ඇමරිකානු තාරාපති කාර්යාලයට ගිහිල්ලා යම් කිසිවූ ලියවිල්ලක් බාර දීලා තියෙනවා කියලා. මේ ලියවිල්ලෙන් යම් කිසිවූ චෝදනාත්මක කාරණා ඉදිරිපත් කළා තියෙනවා කියලා ශ්‍රී ලංකා රජයට, ප්‍රධාන රජයට, මධ්‍යම රජයට. මේ සම්බන්ධව ඔබට මොන වගේ කරුණුද වාර්තා වෙන්නේ මේ වෙනකොට?
ඔව්, පහුගිය දිනක උතුරු පළාත් ප්‍රධාන ඇමතිතුමා ඇමරිකානු තානාපතිවරයා කොළඹදී හම්බ වෙච්ච අවස්ථාවක තමයි මේ සම්බන්ධයෙන් කතා කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, ඒ සම්බන්ධයෙන් වෙන විශේෂ ලිපියකුත් ප්‍රධාන අමාත්‍යවරයා ඇමරිකානු තානාපතිවරයාට බාර දීලා තියෙනවා. ඒ ලිපියෙන් ප්‍රධාන අමාත්‍යවරයා අවධාරණය කරලා තියෙන්නේ මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකා රජයට ඉටු කරන්න කියලා කියපු නිර්දේශ යලිත් මතක් කර දෙන්න ඇමරිකාව කටයුතු කළ යුතුයි කියලා. දැනට ක්‍රියාත්මක කරන්න ඉදිරිපත් කරපු නිර්දේශ ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරලා නැහැ. ඒ හින්දා එළමෙන මාර්තු මාසයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 37 වන සැසිවාරයේදී අනිවාර්යෙන් මේ කරුණු ඉටු කරන්න කියලා ශ්‍රී ලංකා රජයට බල කරන්න කියලා මහ ඇමතිවරයා තමන්ගේ ලිපියෙන් අවධාරණය කරලා තියෙනවා. ඒත් එක්කම ජිනීවා මානව හිමිකම් මණ්ඩලය නිර්දේශ කරන කරුණු ඉටු කරන්න යම් රජයක් අපෝසත් වුණොත් ඒ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගත් ඉතාම පැහැදිලි විය යුතුයි කියලා ප්‍රධාන ඇමතිවරයා මේ ලිපියෙන් පෙන්වා දීලා තියෙනවා. එතෙකම ශ්‍රී ලංකා රජය අලුත් විවස්සා සංශෝධනයකට යනවා. ඒකෙන් උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුම් රැසක් ලැබෙනවා කියලා පසුගිය සතිවාරය ආණ්ඩුව ප්‍රකාශ කරලා තියෙනවා. ඒත් මේ වෙනකන් අලුත් විවස්සා සංශෝධනයක් පිළිබඳව බලාපොරොත්තු තියාගැනීමේ හැකියාවක් නැහැ කියලත් මේ ලිපියෙන් සඳහන් කරලා තියෙනවා. එතකොට ඒ ගැන අවධානය යොමු කරන්න කියන ඉල්ලීම තමයි සිද්ධ කරලා තියෙන්නේ. විශේෂයෙන් ජිනීවා ඊළඟ සතිවාරයට මේ පිළිබඳව ආයෙත් මතක් කිරීමක් කරන්න කියලා ඔහු ඉල්ලීමක් කරලා තියෙනවා ඒ ලිපියෙන් දිලෘක්ෂි.
ඒ අතරතුරේදී මනෝජ් අපිට වාර්තා වෙනවා මේ ශ්‍රී ලංකාවෙන් පිටත මේ දෙමළ ඊලමක් සඳහා කටයුතු කරන යම් පිරිසක් සිටිනවා තාම අන්තර්ජාතිකව ක්‍රියාත්මක වන. මෙහි යම් කිසි වූ නියෝජිතවරයෙකුත් මේ උතුරට ඇවිල්ලා කියලා. ඔහු පිළිබඳව ඔබට මොනවද වාර්තා වෙන තොරතුරු?
ඔව්, ඒ පිළිබඳව පුවත්පත් වාර්තාවකුත් තිබුණා. ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩ ජාතිකයන් ලක්ෂයක් බරා දැම්මා කියලා කියපු එකකම රටින් පිටත ඊලාම් මාණ්ඩුව කියන කොටි සංවිධානයේ උපදේශකවරයෙක් විදියට කටයුතු කරන මහාචාර්ය සෝර්ත රාජා මුතුකුමාරස්වාමි ලංකාවට ඇවිල්ලා ඉන්නවා. ඔහු මෙරටට ඇවිල්ලා තියෙන්නේ උතුරේ මහ ඇමති විග්නේශ්වරන් මහත්මයා මෙහෙවන ද්‍රවිඩ ජාතික කවුන්සිලය හරහා පළාත් පාර්ලිමේන්තුවේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මේ මහාචාර්යවරය කටයුතු කරනවා කියලා ඒ පුවත්පත් වාර්තාව මගින් දන්වලා තිබුණා. එතකොට එහෙම කටයුත්තකුත් වාර්තා වෙනවා.
හොඳයි මනෝජ්, අපි ස්තුතිවන්ත වෙනවා මේ ගෙවිල කියේ සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික තත්ත්වීති පිළිබඳව අලුත්ම තොරතුරු අපිට රැගෙන ආවට. සුපුරුදු ලෙසින් අපි නැවතත් හමුවන්නේ ලබන සතියේ සඳුදා. එතෙක් ඔබට ආයිබෝවන්.
ආයිබෝවන් බොහොම ස්තුතියි.